අද නොදුටු සිනමාවෙන් අපි කතාබහ කරන්නේ ජාත්‍යන්තරය තුළ ඉතාමත් වැදගත් සිනමා නිර්මාණයක් බවට පත්වුණු, හෙමත් නැත්තම් සිනමාව තුළ සංදිස්ථානයක් බවට පත්වුණු සිනමා නිර්මාණයක් පිළිබඳව 1941 වසරේ ඕසන් වෙල්ස් කියන ඇමරිකානු චිත්‍රපට අධ්‍යක්ෂකවරයා විසින් අධ්‍යක්ෂණය කළ, එවගේම ඔහු විසින් නිෂ්පාදනය කළ සිටිසන් කේන් කියන චිත්‍රපටය පිළිබඳව තමයි අපි කතා බහ කරන්නේ. මේ පිළිබඳව කතා බහ කරන්නට සුපුරුදු පරිදි අපි ශ්‍රී ලංකාවේ සිට සම්බන්ධ කරගන්නවා සිනමා විචාරක භූපති නලින් වික්‍රමගේ. අයිබෝන් භූපති.
අයිබෝන් සංජය.
භූපති, අපි මේ කතා බහ ආරම්භ කරමු. දැන් විශේෂයෙන්ම මේ සිටිසන් කේන් කියන සිනමා නිර්මාණය පිළිබඳව කතා බහ කරනකොට සිනමාවට නව ක්‍රමවේදයක්, එහෙමත් නැත්නම් විශේෂයෙන්ම මේ අපි වර්තමානයේ ගත්තාම වර්තමානයේ ප්‍රමුඛ පෙළේ සිනමාවේදීන් මේ පූර්වාදර්ශයක් බවට පත් කරගන්නා සිනමා නිර්මාණයක් බවට මේ සිටිසන් කේන් කියන සිනමා නිර්මාණය පත් වී තිබෙනවා. සිනමාව තුළ මෙය සුවිශේෂී සිනමා නිර්මාණයක් වන්නේයි, මේ මෙතරම් කතා බහට ලක්වන සිනමා නිර්මාණයක් බවට පත්වන්නේයි භූපති.
ඔව් සංජය, ඒක කාරණා කීපයක් හින්දාම සිද්ධ වෙනවා. පළවෙනිම කාරණේ තමයි අපි දන්නවා, අපි සාමාන්‍ය සිනමාව කතා කරනකොට එහි මූලික පැතිකඩවල් දෙකක් තියෙනවා. එකක් එහි තාක්ෂණික සහ సౌందర్యමය පැත්ත, අනෙක් එක මෙහි චිත්‍රපටියෙන් කියවෙන අදහස හෝ ඒකේ සමාජ දේශපාලනික හෝ දාර්ශනික මානය. මේ මාන මම මේ කියපු කාරණා කීපෙන් සංජය මූලිකව කාරණා දෙකෙන්ම සිටිසන් කේන් චිත්‍රපටිය ලෝකේ තීරණාත්මක චිත්‍රපටියක් වුණා. ඒකට හේතුව ඒ හැම අංශකින්ම අපි කියනවා එතුවක් සිනමාතිරයේ නොදුටු, එතුවක් සිනමාතිරයට නොගෙන ආපු දෙයක් සිටිසන් කේන් චිත්‍රපටියෙන් ගෙනාවා. විශාල වෙහෙසක්, විශාල ප්‍රාග්ධනයක් සහ විශාල පරිකල්පනීය හැකියාවක් එක්ක. උදාහරණයක් විදිහට මේ චිත්‍රපටිය ලෝකේ බොහෝමයක් චිත්‍රපටි ශ්‍රේණිගත කිරීමවලදී සිනමා ඉතිහාසයේම මුළු දැන් මේ අවුරුදු 100 ගණනක් වෙච්ච සිනමා ඉතිහාසයේම දිහි වෙච්ච හොඳම චිත්‍රපටි 10ට ඇතුළත් වෙනවා. ඒ වගේම හොඳම චිත්‍රපටි ලයිස්තු වල හැමදාමත් ඉතාමත්ම ප්‍රමුඛම පෙළ, ඉහළින්ම වැජඹෙන සිටිසන් කේන් චිත්‍රපටි සමත් වෙලා තියෙනවා. ඒ විතරකුත් නෙවෙයි, වැදගත්ම කාරණේ තමයි සංජය ලෝක පුරාම ඉන්න විවිධ ධාරාවල සිනමාකරුවන්. අපි සාමාන්‍යයෙන් කතා කරන ජනප්‍රිය ධාරාවේ වේවා, සම්භාව්‍ය ධාරාවේ වේවා, විවිධ ධාරාවල සිනමාකරුවන් මේ චිත්‍රපටිය තමන්ගේ මුල් පොතක්, අත් පොතක්, ඒ වගේම තමන්ගේ ජීවිතයේ බැහැවින්ම ආදර්ශයට ගන්නා පරමාදර්ශී චිත්‍රපටියක් බවට පත් කරගෙන තියෙනවා. ඒක හරීම කුතුහලය දන වෙන සුරු මානයක් සංජේ. මොකද ගොඩක් වෙලාවට සම්භාව්‍ය සිනමාකරුවෝ ගත්තොත් ඒගොල්ලන් කැමති වෙන જાතිය චිත්‍රපටි තියෙනවා. ජනප්‍රිය සිනමාකරුවෝ කැමති වෙන જાතිය චිත්‍රපටි තියෙනවා. මේ දෙගොල්ලන්ම ගැලවෙන චිත්‍රපටියක් කරනවා කියන එක තරමක අමාරු කාර්යයක්. මම හිතනවා මේ කාර්ය ඉතාමත්ම සාර්ථකව සහ ඉතාමත්ම ඒ කියන්නේ අර්ථාන්විතව ඉෂ්ට සිද්ධ වෙච්ච චිත්‍රපටියක් නිසා ඔබ කියපු විදිහට මේ චිත්‍රපටිය අදටත් සිනමා ඉතිහාසය තුළ වැජඹෙන චිත්‍රපටියක් බවට පත් වෙලා තියෙනවා.
I'll let you in on another little secret, Mr. Thatcher. I think I'm the man to do it, you see. I have money and property. If I don't look after the interests of the underprivileged, maybe somebody else will. Maybe somebody without any money or property.
Yes, yes,
and that
yes.
Would money be too
and property.
Bad.
Well, I happened to see your financial statement today, Charles.
Oh, did you?
Now, tell me honestly, my boy, don't you think it's rather unwise to continue this philanthropic enterprise, this inquirer that's costing you $1 million a year?
You're right, Mr. Thatcher. I did lose $1 million last year. I expect to lose $1 million this year. I expect to lose $1 million next year. You know, Mr. Thatcher, at the rate of $1 million a year, I'll have to close this place in 60 years.
මේ චිත්‍රපටයේ පිළිබඳව අධ්‍යයනය කරනකොට භූපති අපිට දැක ගන්නට ලැබෙන කාරණයක් තමයි මේ චිත්‍රපටය චිත්‍රපට කලාවේ එක් කාණ්ඩයකට පමණක් සීමා වූ චිත්‍රපටයක් බවට පත්වන්නේ නැහැ. දැන් අපි දන්නවා විවිධ ජොන්රයන්ට අදාළ චිත්‍රපට අපි නරඹනවා, විශේෂයෙන්ම ආදර කතා, ක්‍රියාදාම චිත්‍රපට, ඒ වගේම හොරර් ෆිල්ම්ස්. නමුත් මේ චිත්‍රපටය මේ වගේ එක කාණ්ඩයකට අපිට දාන්න බෑ. මේ චිත්‍රපටය මේ කාණ්ඩ ගණනාවකට ඇතුළත් කළ හැකි චිත්‍රපටයක් බවට පත්ව තිබෙනවා. ඔබේ මතය මොකක්ද මේ පිළිබඳව භූපති?
අඩුවැඩි වශයෙන් ඔබ කියපු අදහසට මම එකඟයි. නමුත් ඒකේ සංකීර්ණ මාන දින උදාහරණයක් විතර දැන් ඔබ කිව්වා වගේම මේ චිත්‍රපටයේ උදාහරණයක් විතර මෙහි සිනමා ඡායාරූපකරණය ගත්තොත් ඒ සිනමා ඡායාරූපකරණය ගොඩක් නෑකම් කියනවා ජර්මන් ප්‍රකාශනවාදය කියලා අපි සිනමා විදිහ ඉගෙන ගන්න. ආලෝකයේ අඳුර සහ පාවිච්චි කරන යම් සිදුවක නිර්මාණශීලී සහ යම් සිදුවක අලුත් ඒ කාලේ හැටියට මේ චිත්‍රපටයේ 1941 නිෂ්පාදනය වුණේ ඒ කාලේ හැටියට යම් අලුත් ලෝකයේ ට්‍රෙන්ඩ් එකක් වෙච්ච ඒ ධාරාවෙන් ගත්ත සලකුණුත් තියෙනවා. ඒ වගේම අපි ගත්තොත් බයෝපික් එක කියන බයෝග්‍රැෆි චිත්‍රපටියක් විදිහට චරිතාපදාන චිත්‍රපටියක් විදිහටත් මේ චිත්‍රපටිය සලකන්න පුළුවන්. ඒ වගේම මෙය දැන් පහු කාලීනව නිෂ්පාදනය වෙච්ච බිස්නස් සහ මේ ධනේශ්වර ලෝකයේ විලඳපල පද්ධතිය ගැන නිර්මාණ වෙන චිත්‍රපටි පැත්තෙන් ගත්තම උදාහරණයක් විදිහට කොයින් බ්‍රදර්ස් ලාගේ හඩ්සක ප්‍රොක්සි වගේ චිත්‍රපටියක් ගත්තත් ඒ චිත්‍රපටියක තියෙන ලක්ෂණත් මේ චිත්‍රපටියේ තියෙනවා. නමුත් අපි කතා කරනවා සාමාන්‍යයෙන් මේ ෂොනර ඔබ කියපු ෂොනර සම්මිශ්‍රණය කියන එක ෂොනස් මික්ස් කරනවා කියන එකේදී අපි ඒකේ පශ්චාත් නූතන ලක්ෂණත් කතා කරනවා. උදාහරණයක් විදිහට ක්වින්ටන් ටොරන්ටිනෝ වගේ ඇමරිකානු සිනමා කරුවෙක්ගේ සිනමාව කතා කරනකොට මේ ෂොනර සම්මිශ්‍රණයේ තියෙන ලක්ෂණ බොහෝ සෙයින් කතා කරනවා. නමුත් මම හිතන්නේ ඒ අර්ථයෙන් නෙවෙයි සික්සන් කේන් පශ්චාත් නූතන වෙන්නේ නැහැ. ඒක ඇයි කියන එක මට ඉස්සරහට පැහැදිලි කරන්න පුළුවන් කෙටියෙන් අර්ථාන්විතව. නමුත් ඔබ කියන කාරණයට මම එකඟයි. මේක තර්මක සංකීර්ණ ෂොනර සම්මිශ්‍රණයක් සහිතව නිර්මාණය කරපු චිත්‍රපටියක් කියන එක සෞන්දර්යාත්මකවත් ඒ වගේම අපි කතා කරපු දේශපාලන සමාජ අර්ථයෙන්.
භූපති, මේ චිත්‍රපටය නිර්මාණය සම්බන්ධයෙන් ඕසන් වෙල් සමගින් කරපු සම්මුඛ සාකච්ඡාවකදී ඔහු ප්‍රකාශ කරනවා මේ චිත්‍රපටය නිර්මාණය කිරීමේදී ඔහුට මුහුණ දීමට සිදුවුණු බාධක පිළිබඳව. අපි ඒ අඩපටයට මුලින්ම සවන් දෙමු, ඉන් අනතුරුව අපි නැවතත් සාකච්ඡාවට යමු.
ඕසන්, is it true that when Citizen Kane was being made that people actually tried to stop it being made, and is it true that Randolph Hearst, the newspaper tycoon, took it as being an attack on himself and tried to stop it when it was made being shown?
To the first part of your question, there was indeed a very definite effort to stop the film during shooting by those elements in the studio who were attempting to seize power, because in those days studio politics, particularly RKO and indeed many of the big studios in Hollywood, were very much like Central American republics, and there were revolutions and counter-revolutions and every sort of palace intrigue, and there was a big effort to overthrow the then head of the studio.
උපති, මෙහිදී ඕසන් වෙල් සඳහන් කරන කාරණයක් තමයි විශේෂයෙන්ම මේ චිත්‍රපටයේ රූගත කිරීම වලට ඔහුට බාධක එල්ල වුණා කියන කාරණේ. මම දැනගන්නට කැමති දැන් මේ සියලු කරුණු කාරණා අතරේ චිත්‍රපට සඳහා නව ස්ටයිල් එකක්, එහෙමත් නැත්නම් නව චිත්‍රපට කලාවක් ඔහු මේ සමගින් හඳුන්වා දෙන්නට උත්සාහ කරලා තියෙනවා. එහෙමත් නැත්නම් ඔහු නොදැනුවත්ව හෝ දැනුවත්ව නව චිත්‍රපට කලාවක් ඔහු විසින් හඳුන්වා දීලා තිනවා. දැනගන්නට කැමති ඔබගේ මතය.
ඔව්, මේක සංජය ඕනම ලෝකෙ වෙනවා. දැන් උදාහරණයක් විදිහට අපි ගත්තොත් දැන් ඕෂන් වෙල්ස්ගේ චිත්‍රපටිය එන කාලේ වෙනකොට හොලිවුඩ් වල ප්‍රධාන සිනමා කර්මාන්තයේ ප්‍රධාන සිනමා සමාගම් විසින් යම් ආධිපත්‍යයක් අරගෙන ඉවරයි. එතකොට ඒවා විසින් හදවගන්වන අර ලංකාවේ පැරණි සිනමා විචාරකයන්ගේ භාෂාවෙන් කියනවා නම් වටෝරු සිනමාවක් තියෙනවා. ඒක හොලිවුඩ් වල අදටත් අපිට දකින්න පුළුවන්, බොලිවුඩ් වලත් දකින්න පුළුවන්. සිනමාව වෙළඳපළක් වෙනකොට මේ ගැටලුව තියෙනවා. අපි දැන් ගත්තොත් ඇල්ෆ්‍රඩ් හිච්කොක්ගේ සයිකෝ කියන චිත්‍රපටිය, අපි හිච්කොක් ගැන කතා කරලා තියෙනවා. හිච්කොක්ගේ චිත්‍රපටිය ගත්තත් අද වෙන විට අපි ලෝකපූජිතව කතා කරත් ඒ වෙලාවේ කිසිම ප්‍රධාන කම්පැනිකින් මිලදී ගත්තේ නැහැ. ඒ වගේම ගැටලු ගණනාවක් මේ චිත්‍රපටියේ නිෂ්පාදනය කරද්දී ඕෂන් වෙල්ස්ට මුහුණ දෙන්න වෙලා තියෙනවා. නමුත් මම හිතන්නේ ඔහු විසින් ජයගත්ත කාරණේ තමයි ඔහු මේ සියලු කාරණා මැද්දේ ඉතාමත්ම සංකීර්ණ ඉනමාවේ තාක්ෂණික අංග භාවිතය කියන එක ඉතාමත්ම සංකීර්ණ ආකාරයකට ඔහු මේ චිත්‍රපටයේදී ගොනු කරන්න උත්සාහ කරලා තියෙනවා. උදාහරණයක් විදිහට මට මතකයි මම සිනමාව ඉගෙන ගත්තේ තිස්ස අබේසේකරගේ ප්‍රියතම චිත්‍රපටියක් මේ චිත්‍රපටිය. ඔහු අපිට බොහෝ වාර ගානක් මේ චිත්‍රපටිය දදා නැවත නැවත උගන්වලා තිනවා. ඔහු කියපු මූලිකම කාරණයක් තමයි මේ චිත්‍රපටියේ තියෙන මෙසෝන්සෙන් කියන භාවිතාව. ඒ කියන්නේ චිත්‍රපටියක අපි එක රූප රාමුවක් ගත්තම අපි දන්නවා සිනමාව ඉගෙන ගන්නයි දන්නවා මේක. චිත්‍රපටියක ආලෝකකරණය, පසුතල සැකැස්මවල් රංගනේ චරිතයන් එහා මෙහා යන විදිහවල්, චරිත මූව් වෙනකොට ඒ වගේ අනිත් පැත්තෙන් සිනමා සංස්කරණය, මේ කාරණා සියල්ල එකතු කරලා ගත්තම ගොනු වෙන සමස්ත කලාකෘතියට අපි කියනවා ඒක ප්‍රංශ වචනයක් මෙසෝන් සේන් කියලා. මේකේ සමස්තය සැලකුවම සෞන්දර්යාත්මකව මම හිතන්නේ ඒ කාරණේ ගත්තම මේ චිත්‍රපටිය ඉතාමත්ම තීරණාත්මක තැනක තියෙනවා කියලා. එතුවත් ගොඩනගලා තිබ්බ අප ඔබ කිව්ව විදිහේ වටවරු සිනමාව මම හිතන්නේ සම්පූර්ණයෙන්ම කඩාබිඳ දාලා තියෙනවා. විශේෂයෙන් අදටත් මේ චිත්‍රපටිය සම්බන්ධයෙන් කතා කරනකොට මූලිකවම කතා කරන දෙයක් තමයි මේ චිත්‍රපටියේ හඬපටය, සවුන්ඩ් ඩිසයින් එක කියන එක. ඒකේ විශාල වශයෙන් අපි ගත්තොත් උදාහරණයක් විදිහට මේකේ කාලාවකාශ පරතරයන්, ඒ වගේම ඇතැම් විට දෙබස්, ඒ කියන්නේ මේ අපි දන්නවා සිනමාවට හඬාවේ 927-29 වගේ කාලාවකවානුවක අවුරුදු 10ක් 15ක් වගේ තමයි මේ වන විට හඬ ඇවිල්ලා තිබේ. තාක්ෂණික වශයෙන් දිනු කරමින් හිටියේ සිටිසන් කේන් චිත්‍රපටිය නිෂ්පාදනය කරනකොට. නමුත් ඔව් හඬ කියන එක හුදු දෙබස් කණ්ඩ හෝ එමත් නැත්නම් සාමාන්‍යයෙන් අපිට එදිනදා ඇහෙන හඬපටයට එහා ගියපු සෞන්දර්යාත්මක ප්‍රතිනිර්මාණයක්. ඒ කියන්නේ අපි කියන මානසික අෆෙක්ට් එකක්, අපිට දනවන ආචරණයක් බවට හඬ කියන එක පත් කළ තියෙන මානසික ගුණාංගයක් බවට. මම හිතනවා මේ කාරණා සියල්ල සැලකුවම සිටිසන් කේන් චිත්‍රපටිය අදටත් අපිට කතා කරන්න පුළුවන් ආකාරයේ සෞන්දර්ය සහ දාර්ශනික මානයන් ගොඩක් තියෙනවා.
And it is just one of the great movies ever made, and I think many people are going to agree it's just one of the great American experiences in the cinema.
ඒ සිටිසන් කේන් චිත්‍රපටය පිළිබඳව අදහස් දක්වන සුප්‍රකට චිත්‍රපට අධ්‍යක්ෂක ස්ටීවන් ස්පිල්බර්ග් සඳහන් කරන ආකාරයට සිටිසන් කේන් කියන චිත්‍රපටය සිනමාව තුළ සුවිශේෂී චිත්‍රපටයක් සිනමාව තුළ සුවිශේෂී සංදිස්ථානයක් බවට පත්වන චිත්‍රපටයක්. එවගේම මාර්ටින් ස්කෝසෙසේ කියන සුප්‍රකට චිත්‍රපට අධ්‍යක්ෂකවරයාත් ප්‍රකාශ කරනවා විශේෂයෙන්ම කැමරාව හසුරවන ආකාරය ඒ වගේම සංස්කරණය. මේ කාරණා ගත්තහම සිටිසන් කේන් චිත්‍රපටය තමන්ටත් ඉතාමත් සුවිශේෂී චිත්‍රපටයක් කියලා. මේ වගේ ලෝක ප්‍රකට චිත්‍රපට අධ්‍යක්ෂකවරයින්ටත් මේ චිත්‍රපටය සිටිසන් කේන් චිත්‍රපටය තමන්ගේ නිර්මාණවලදී පූර්වාදර්ශයක් කරගන්නා නිර්මාණයක් බවට පත්ව තිබෙන්නේ ඇයි? සිටිසන් කේන් චිත්‍රපටය මේ වගේ දැවැන්ත නිර්මාණයක් වන්නේ ඇයි? භූපති, දැනගන්න කැමති ඔබගේ අදහස.
ඔව්, හොඳ ප්‍රශ්නයක් සංජය. මොකද මූලිකම කාරණේ මම හිතන්නේ මේකේ තියෙන සිනමා ග්‍රැමර් එක. මම හිතන්නේ සිනමා ව්‍යාකරණය කියන එක අතිශයින්ම ව්‍යක්තයි සහ ඒ මූලික පදනම් ප්‍රතිනිර්මාණය කරලා තියෙනවා. ඒ කියන්නේ සිනමාවේ අපිට උගන්වන මූලික භාෂාමය ලක්ෂණ ඔහුගේ භාෂාව ඒවා යම්කිසි ආකාරයකට රකිමින් ඔහුගේ භාෂාව බවට පරිවර්තනය කරගන්නවා. මේක එක කාරණයක්. මේ කාරණේ අපි යම් තරමකට අදට හැදලි කරා. මම හිතන්නේ ඊට වඩා ප්‍රමුඛම කාරණේ තමයි අපි ගත්තොත් නූතන සිනමාව සැලකුවම නූතන සිනමාවේ තේමාත්මකව තියෙන මූලිකම ලක්ෂණය තමයි අපි යම්කිසි පුද්ගලයෙක්ගේ හෝ යම්කිසි කණ්ඩායමකේ පෞලක වෙන්න පුළුවන්. අපි එහි එතුවක් අනාවරණය නොවු යමක් අනාවරණය කරගන්නවා කියන එක. මේක මම හිතනවා ඉතාමත්ම වැදගත් කාරණා. මේක සරලයි බැලු බැලමට. නමුත් මේකේ සංකීර්ණ මාන ගණනාවකට මේ චිත්‍රපටය යනවා. මම හිතන්නේ ඒ අර්ථයෙන් තමයි මේ සීලම සිනමාකරුවෝ මේ චිත්‍රපටය පදනම් කරගන්නේ. මොකද අපි කොහොමද සිනමාවෙන් මිනිස් ආත්මය විනිවිදින්නේ? එහෙමත් නැත්නම් අපි කොහොමද සිනමාවෙන් මිනිස්සු අතර තියෙන අන්තර් සම්බන්ධකම් විනිවිදින්නේ? ඒවා ඇතුළට යන්නේ කියන කාරණේදී මම හිතන්නේ සිටිසන් කේන් චිත්‍රපටය තමයි නිර්මාණශීලී. ඔබට මේ චිත්‍රපටය හොයාගෙන බලන්න පුළුවන් මෙහි ආරම්භක දර්ශන පෙළ. චිත්‍රපටයේ තියෙන අවසර නැතුව ඇතුල් වෙන්න බෑ කියලා ගහලා බෝඩ් එකක්. ඒකෙන් තමයි චිත්‍රපටය ආරම්භ වෙන්නේ. ඒ වගේම මේ අකුරක් පෙන්නනවා K අකුරක්. ඒ වගේම ඊට පස්සේ පෙන්නනවා අපිට වයසක මිනිස්සෙක් කොහොම මැරෙන්න යනවා. ඔහුගේ කටින් වචනයක් එනවා රෝස් බඩ් කියලා. මේ චිත්‍රපටය දුවන්නේ සම්පූර්ණ මේ කියන්නේ එක පැත්තකින් අපි ප්‍රමාත්මකව ගත්තම අපි දන්නවා මිනිස්සුන්ගේ ආත්මය ඇතුළට එක්තරා දුරකින් එහාට අපිට ඇතුල් වෙන්න දෙන්නේ නැහැ ඕන මිනිහෙක්. අපේ ජීවිතයේ සමීපවම අපි ඉන්න අය පවා එක්තරා දුරකින් එහාට අපිත් එක්ක ජීවිතය බෙදා හදා ගන්න නැහැ කියලා අපිට දැනෙනවා. අපිට හැඟෙනවා සහ අපිට ඒක අපි කියනවා අපිට ඒක අහුවෙනවා. ඒක වෙලාවක ජීවිතේ මෙහෙම මගේ ජීවිතේට මාව විවෘත කරලා තිබ්බේ නැහැ නේ කියලා අපිට ඒක අහුවෙනවා. ඒක වෙලාවක ජීවිතේදී මෙන්න මේ අපි කියනවා කියුරියොසිටි එක. ඒ කියන්නේ මේ විශ්මයජනක මිනිස් භාවිතාව ගැන මේ ජීවිතේ ඇතුල් නොවුණු කලාපය ගැන ඇතුල් වෙන්න උත්සාහ කරන චිත්‍රපටියක්. අනිත් පැත්තෙන් ගත්තම සංජය තමන්මත් දන්නේ නැති, ඒ කියන්නේ තමන්මත් දන්නේ නැති තමන්ගේ දෙයකට ඇතුල් වීමක් මේ චිත්‍රපටියේ තියෙනවා. මේ චිත්‍රපටිය අපිට දකින්න මුලම හරියේදී වාර්තා චිත්‍රපටියක් පෙන්නනවා. මේ සිටිසන් කේන් කියන මේ පුද්ගලයා පිළිබඳව, මේ ධන කුවේරයා පිළිබඳව මේ චිත්‍රපටියේ පදනම් වෙන්නේ ඔහු ගැන, ඔහු පිළිබඳව වාර්තා චිත්‍රපටිය. ඒ වාර්තා චිත්‍රපටිය ඉවරුනාම ඒ චිත්‍රපටිය ඇතුළම මේ සිටිසන් කේන් චිත්‍රපටිය තුළ රංගනයේ යෙදෙන මාධ්‍යවේදියෙක් වගේ පුද්ගලෙක් කියනවා මේ මෙහෙම කරලා බෑ, මේකෙන් අපිට මේ පුද්ගලයා දැනගන්න බෑ, අපිට මෙයාගේ ආත්මය ඇතුළට යන්න නම් මීට වඩා මේ රෝස් බඩ් කියන වචනේ, මෙයා ඇයි මෙයා මැරෙද්දි මේ රෝස් බඩ් කියන එක කිව්වේ? මිනිස්සෙක් මැරෙද්දි කටට එන වචනේ ඔහුගේ ජීවිතය පිළිබඳ යම් සාරාර්ථයක් දරාගෙන සිටිනවා වගේ අර්ථයක් ඔහු කියනවා කියලා කියනවා. අපි මේක හොයන්න ඕනේ කියලා. සිනමා ඉතිහාසයේ සැලකුවම 1940-50 දශකය කියලා කියන්නේ විශාල වශයෙන් වාර්තා චිත්‍රපටි, අපි කියන නිවුස් රීල්ස්, ප්‍රවෘත්ති වාර්තා චිත්‍රපටි බොහෝ සෙයින් ලෝක වටේම ගියා. මිනිස්සු හිතනවා ඒක තමයි සත්‍ය කියලා. මෙන්න මේක චිත්‍රපටිය ඇතුලේ ගෙනල්ලා ඉතාම පොඩි වෙලාවක් ඇතුළත නැවත බින්දලා කලාත්මක සිනමාව ඇතුළෙන් වාර්තා සිනමාවෙන් කරන්න බැරි වැඩක් කරන්න පුළුවන් කියන එක හු ඉඟි කරනවා. මේක සාමාන්‍යයෙන් අපි කියන අධ්‍යාපනික පද්ධතියක් වගේ මේ පළවෙනි දර්ශන ප්‍රාමුපෙල. ලෝක සුප්‍රකට අධ්‍යක්ෂවරයෙක් ඉන්නවා ක්‍රිස්ටොෆ් කිසලොස්කි කියලා, පොලන්ත ජාතික. ඔහු කියනවා ඔහුගේ කිසලොස්කි කියන සුප්‍රකට ජීවිත කතාව පොතේ කියනවා කාටවත් ආයි කරන්න බෑ සිටිසන් කේන් වගේ චිත්‍රපටියක්. මේක තිස්සබේසේ කරත් කියනවා. මොකද සිනමාවේ තරුණ කාලේ, සිනමාව තරුණ අවධියේ තිබ්බ ජවය, සිනමාවේ තියෙන පරිවර්තනය, විශාලම සංකීර්ණ පරිවර්තනයක් වෙන අවධියේ වෙච්ච මහා කෘතිය තමයි ඕෂන් වේස්ගේ සිටිසන් කේන් කියලා කියන්නේ. උදාහරණයක් විදිහට සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් වගත්තත්, සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් වගේ චින්තකයෙක් කියනවා අපි තුල තියෙනවා අපි නොදන්න ජීවිතයක් අපි තුල තියෙනවා, අවිඥානික ජීවිතයක් අපි තුල තියෙනවා කියන එක. මේ සිටිසන් කේන් චිත්‍රපටි ඉතාමත්ම දැනුවත්ව මේ කලාපේ ටච් කරනවා. මම හිතන්නේ ඒ අර්ථයෙන් පරිපූර්ණ චිත්‍රපටියක්. මම හිතනවා මේ ඒ කියන්නේ අදහස් වශයෙන් මේ තිබ්බ පොහොසත්කම තමයි ඔබ කිව්ව මේ සියලුම අධ්‍යක්ෂකවරුන්ව, සියලුම රසිකයන්ව, සියලුම සිනමා විද්‍යාර්ථීන්ව සහ සාමාන්‍ය රසිකයනුත් මේ චිත්‍රපටිය ගොඩක් සාමාන්‍ය රසිකයන් බලන චිත්‍රපටියක්. සාමාන්‍ය රසිකයනුත් අදටත් ආකර්ෂණය කරගන්න ගුණාංගය මම හිතන්නේ මේ චිත්‍රපටියේ එතරම්යි තියෙන්නේ කියලා.
බොහොම ස්තුතියි භූපති. අද නුදුරු සිනමාවෙන් අපි කතා බහ කරේ ඇමරිකානු චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් වන ඕසන් වෙල්ස් විසින් 1941 අධ්‍යක්ෂණය කළ සිටිසන් කේන් කියන චිත්‍රපටය පිළිබඳව. ඕසන් වෙල්ස් විසින් 1984 ගායනයට දායකත්වය ලබා දුන් I Know What It's To Be Young කියන මේ ගීතයත් සමගින් අදට අපි නොදුරු සිනමාවෙන් සමගන්නට සූදානම් වන්නේ. ඔබට පුළුවන් නොදුරු සිනමා විශේෂ අංග සමගින් එක්වන්නට අපගේ වෙබ් අඩවිය ඔස්සේ. SBS සිංහල වැඩසටහනේ මාසික විශේෂාංග අංශය යටතේ ඔබට පුළුවන් සිනමා විශේෂාංගය ඇතුළුව තවත් මාසික විශේෂාංග සමගින් එක්වන්නට sbs.com.au/sinhalese අපගේ වෙබ් අඩවිය. ලැබෙන මාසෙදිත් හමුවෙමු තවත් මෙවන් සිනමා නිර්මාණයක් සමගින්.
I know what it is to be young, but you don't know what it is to be old. Someday you'll be saying the same thing. Time takes away, so the story is told. I've asked so many questions of the wise men I met. Couldn't find all the answers. No one has as yet. There'll be days to remember, full of laughter and tears. After summer winter, and so go the years. So my friend,